ආචාර්ය ජයන්ති වික්‍රමන්ත මහතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය වසර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අත්‍යවශ්‍ය ඇයිදයි මුළු රටටම පෙන්වා දුන්නු වසරක්. මම ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කියන්න යන්නේ නැහැ. අපි අත්දැක්කා දින 52ක කාලයක් තුළ අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථා විරෝධී වේවත් කෙරුවා, අලුතෙන් අග්‍රාමාත්‍යවරයෙක් ඊනිය අග්‍රාමාත්‍යවරයෙක් පත් කෙරුවා නීතියට විරුද්ධව පාර්ලිමේන්තුව කල් දැම්මා දේශපාලන හේතුන් මත. විසිරුව ඇහැරිය පාර්ලිමේන්තු විසිරුව ඇහැරියා. ඒ විසිරුව ඇහැරීම අත්හිටවලා ඉන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙරුවා ව්‍යවස්ථා විරෝධී කියලා ජනාධිපතිවතුමාගේ ඒ ක්‍රියාකලාපය. ඉන් පසු එතුමා කියා සිටියා රනිල් වික්‍රමසිංහ මහත්තුමාට කුමන බහුතරය තිබුණත් ඔහුව අගමැති කරන්නේ නැහැ කියලා. පැය දෙකක්වත් මං ඉන්නේ නැහැ කිව්වා අගමැති ධුරේ. එහෙත් අවසාන වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තුමාට පැහැදිලි බහුතරයක් තිබෙන නිසා ඔහුට දිරුම් දෙන්නට ආරාධනය කරන්න ජනාධිපතිවරයාට සිදු වුණා. එතුමා කියා සිටියා පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ දේශපාලන සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා මම කැඳවනවායි කියලා අග්‍රාමාත්‍යතුමාව හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තුමා. මට කනගාටු කියන්න එහෙමනම් මුලින් රනිල් වික්‍රමසිංහ මහත්මයා කිසිම හේතුවක් උඩ කැඳවන්නේ අගමැති ධුරයට මම එහෙමනම් ගෙදර යනවා කියලා කියනකොට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන එතුමා දැනගෙන ඉන්න නැතුව ඇති. එහෙමනම් එතුමත් මේකෙන් ඉගෙන ගත්තා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කුමක්ද කියලා. එතුමාට කවුරුත් උපදෙස් දීලත් නැහැ අවාසනාවකට පාර්ලිමේන්තු සම්ප්‍රදාය කුමක්ද කියලා. ඉන්පසු අපි දැක්කා මේ දවස්වලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. අනුර කුමාර දිසානායක මහත්මයා පැහැදිලිව මන්ත්‍රීතුමා කිව්වා වගේ අභියාචනා අධිකරණයේ සභාපති ධුරයට ස්ථිරපත් වීමක් නැතුව දිගටම දවස් 14 බැගින් ව්‍යවස්ථා විරෝධීව පත්වීම් කරනු ලැබුවා. මේ ගරු මහින්ද සමරසිංහ මහත්තුමා කිව්වා දින 14න් 14ට පත් කරන්න පුළුවන් කියලා වැඩේ බලන්න. බෑ එහෙම කරන්නට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්ති යටතේ 41100 වගන්ති යටතේ දින 14ක් නොඉක්මන අනුක්‍රමික කාල සීමාවක් සඳහා එවැනි කවර ධූරයක හෝ වැඩ බැලීමට යම් තැනැත්තකු පත් කිරීම ජනාධිපතිරයා විසින් නිර්දේශ මත සභාව විසින් කරන ලද අනුමැතිය ලැබ ඇතනම් මිස නොකළ යුත්තේය. ඒ අනුව දින 14ට එකම පුද්ගලයා පත් කරන්න පුළුවන් කියලා කොහෙවත් කියවෙන්නේ නැත. ඒක බැහැයි කියලයි 41 සීභාගන්තියේ තියෙන්නේ. ඊළඟට අභියාචනා අධිකරණය පිළිබඳ විශේෂ විධිවිධාන තිබෙනවා. 109 එක වගන්තිය තියෙනවා. අග්‍රමිෂ්ඨකාරවරයා සහ අභියාචනා අධිකාරයේ සභාපති අභියාචනාධිකරණයේ සභාපති ධූරය මේ තාවකාලිකව හිස්වෙලා තිබුණොත් ඒ වෙලාවට පත් කරනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ශ්‍රේෂ්ඨාධිකරණය නැතහොත් අධිකරණයේ අභියාචනාධිකරණයේ වෙනත් විනිශ්චයකාරයෙකු පත් කළ හැක්කේ. ඒ අනුව ඉතාමත්ම පැහැදිලි 109 වගන්තිය අතුව පළවෙනි දින 14ටවත් වැඩ බැලීමේ පත්වීමක් කරන්නට බැහැ. කෙසේ වෙතත් දින 14කට පසු නම් කිසිම පත්වීමක් කරන්න බෑ වැඩ බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාවේ අනුමැතිය නැතුව. ඒක ඉතාමත්ම පැහැදිලි. දැන් මේ දින 52 අත්දැකීම් මම කිව්වා වගේ අපිට මේ විදිහට වෙයි කියලා අපිට කලින් කියලා දුන්න දේශපාලඥයන නායකයින් ගණනාවක් ඉන්නවා. විධායක ජනාධිපති ක්‍රමයේ ආධිනව එවැනි ක්‍රමයක් ඇතිකරුවොත් ඇතිවෙන්නේ කොහොමද කියලා අපිට ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින්නාද සිල්වා, සිරිමාව බණ්ඩාරනායකමැතිනි 1978 ව්‍යවස්ථාව ගෙනාවු වෙලාවේ, ඊටත් කලින් 1978ට කලින් දෙවැනි සංශෝධනය මාර්ගයෙන් විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවු වෙලාවේ එතුමිය රටට කියලා පෙන්වා දුන්නා. ඩඩ්ලි සේනානායකමැතිතුමා 1971 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය කොන්ස්ටිටියුෂන් ඇසම්බලියේදී කියා සිටියා විධායක ජනාධිපති ක්‍රමයේ ආධිනව මොකක්ද කියලා. අපි ඒවා සියල්ලම දැක්කා. අද ඒවා ඔප්පෙලා තිබෙනවා. කාට හරි සැකයක් තිබුණා නම් විධායක ජනාධිපති ක්‍රමය තියාගන්න ඕනේ නැද්ද කියලා ඒ පිළිබඳව දැන් සැක තියෙන්නට බැහැ. ජනවාරි 8 වෙනිදාට ඉස්සරලා තිබුණ මැතිවරණයේදී වේදිකාවෙන් වේදිකාවට පොදු අපේක්ෂකයා, අපි සහාය දුන්න පොදු අපේක්ෂකයා කියා සිටියා මේක තමයි අවසාන ජනාධිපති වරණය කියලා. ඉන්පසු අපි ඒ ජයග්‍රහණයෙන් පස්සේ යම් වෙනස්කම් කෙරුවා සියලු වෙනස්කම් කරගන්නට බැරි වුණා. ඉන්පසු අපි ජූලි මාසේ මේ නාම යෝජනා කැඳවල අගෝස්තු මාසේ 17 වෙනිදා ඡන්දේ තියෙනකොට එක්සත් ජාතික පෙරමුණ තම මැතිවරණ ප්‍රකාශයේ ඉදිරිපත් කෙරුවා. එහි තිබෙනවා මම එහෙන් කියනවා පාර්ලිමේන්තුවට අගමැති සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් 90 ජනාධිපතිවරයා අගමැති සහ කැබිනට් මණ්ඩලයට උපදෙස් 90 පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා ස්වකීය බලතල ක්‍රියාත්මක කරනු ඇත. ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය නැති කරලා නැවතත් පාර්ලිමේන්තු ක්‍රමයකට යන්නට එදා එක්සත් ජාතික පෙරමුණ පොරොන්දු වුණා. මෙයින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයේ ආරක්ෂාවේ ඒකීය රාජ්‍යයක් යටතේ සියලු දෙනාගේම සම්මුතියෙන් සිදු කළ හැකි උපරිම බලය බෙදීමට පියවර ගන්නෙමු. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ අද මේ පැත්තේ ඉඳගෙන ඉන්න මාත් ඇතුළුව සියලුම මන්ත්‍රීවරු එදා එකඟ වුණා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවට. එම නිසා ඒ පිළිබඳව සැකයක් තියෙන්නට බැහැ. මම කියන්නේ එවැනි සැක මේ පැත්තෙනුත් ඉඳලා හිටලා මතුවෙන නිසා. දැන් සමහරු අවංකවම විශ්වාස කරනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් මැතිවරණ ක්‍රමයේ යම් වෙනසක් කළ යුතුයි කියලා. දැන් අපිට අලුත් මැතිවරණ ක්‍රමයට එකඟ වෙන්නට කවදාක්වත් එහෙම ලේසියෙන් පුළුවන් වෙන එකක් නැහැ. අපි දැක්ක පසුගිය අත්දැකීම් මනාප ක්‍රමය නැති කරලා ආසන ක්‍රමය නැවත ඇති කරලා සමානුපාතික ක්‍රමයද රකිමින් කාන්තා නියෝජනයද සහතික කරමින් අලුත් ක්‍රමයකට යන්නට අපි උත්සාහ කරනවා. මම එවැනි ක්‍රමයකට සම්පූර්ණයෙන්ම පක්ෂයි. එහෙත් පළාත් පාලන මැතිවරණයේදී දක්වුණු අත්දැකීම්ද ඇතුළුව බලනකොට අපිට පුළුවන් වෙන්නේ නැහැ. එය පහසු වෙන්නේ නැහැ. එම නිසා මම යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන්න කැමති තාවකාලික දෙයක් හැටියට මේ පාර්ලිමේන්තුවේ ආසන ගාන 6කින් හෝ 8කින් වැඩි කරලා ඒ ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වැඩිම පාර්ලිමේන්තුවේ මැතිවරණයකින් වැඩිම ආසන ගන්න 196න් වැඩිම මන්ත්‍රී දුර ගන්නා පක්ෂයට වැඩියෙන් 6ක් හෝ 8ක් බෝනස් එකක් හැටියට දෙන්න ඕනේ කියලා. ඒක මේක අලුත් දෙයක්ුත් නෙවෙයි මේ සෝල්බර් ව්‍යවස්ථාවේ තිබුණා. එමගින් ස්ථාවර භාවයක් ඇති කර ගන්න පුළුවන්.
ඔබතුමාට විනාඩි 2යි තියෙන්නේ.
පළාත් සභා මට විනාඩි 11ක් තිබෙන්න ඕනේ.
ඔව් එකකින් අඩු වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා මේ කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමාලා වැඩි වෙපා.
ඒ නිසා ඒ පිළිබඳව සැකයක් තවදුරටත් වෙන්න බෑ. මට කනගාටුයි මේ සමහර කුඩා ජනමාර්ග නියෝජනය කරන අයද දැන් කියන්නට පටන් ගන්න තියනවා කියනවා. ජනාධිපති ක්‍රමේ තියාගන්නට ඕනේ කියලා. ඒ කුඩා ජනවර්ගවලට නම් විධායක ජනාධිපති ක්‍රමයෙන් කිසිම වාසියක් උනේ නැහැ. නායකින්ට නම් යම් යම් ගනුදෙනු කරලා ඡන්ද එහෙම තියෙනකොට යම් යම් අමාත්‍යාංශ එහෙම ලබා ගන්න පුළුවන් වුණා. අපි දැක්කා 83 කළු ජූලිය අලුත්ගම සිද්ධිය දිගනමේ සියල්ලම උනේ විධායක ජනාධිපති ධූරයේදී. එම නිසා ඒ පිළිබඳව නම් සැකයක් දැන් තියාගන්නට බෑ. එකම කාරණයක් අවසාන වශයෙන් මට කාලය නැති නිසා මේ මරණ දණ්ඩනය පිළිබඳව මම කවදාවත් මරණ දණ්ඩනයට විරුද්ධ කෙනෙක් මම එමුණාට අපරාධවලට නිසි යුක්ති ක්‍රිමිනල් ජස්ටිස් රෙස්පොන්ස් එකක් තියෙන්න ඕනේ කියලා අපරාධ යුක්ති ප්‍රතිචාරයක් තිබෙන්න ඕනේ කියලා පිළිගන්න කෙනෙක් මරණ දඬුවම පිළිබඳව මම සම්පූර්ණයෙන් විරුද්ධයි ක්‍රියාත්මක කරනවට මේ පිළිබඳව දකුණු අප්‍රිකාවේ සුප්‍රසිද්ධ නඩුවක් වන මක්කියා ඥානේ නඩුවේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය කිව්වා The greatest deterrent to crime is not the death penalty, but the likelihood that offenders will be apprehended, convicted, and punished. It is that which is lacking in our criminal justice system. එනම් අපරාධ වැළැක්වීමේ ලොකුම නිවාරකය වන්නේ මරණ දණ්ඩනය නොවේ. ඒ වූ කලි වරදකරුවන් අල්ලා නඩු පවරා වරදකරුවන්කට දඬුවම් කිරීමට ඇති හැකියාවයි. අපේ කියන්නේ දකුණු අප්‍රිකාවේ අපරාධ යුක්ති විනිශ්චය ක්‍රම පද්ධතිය තුළ නැත්තේද එයයි. මම හිතන්නේ එය අපිටද අදාළ වෙනවා අපිටද නැත්තේ එයයි. ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ වරදවල් සිදුවෙනකොට වරදකරුවන් අල්ලා නඩු පවරා වරදකරුවකට දඬුවම් කිරීම සිදුවෙන බව රට දන්නවා නම් එහෙමනම් අපරාධ අඩු කරන්න පුළුවන්. ඒක තමයි එකම නිවාරකය. එකම දෙයක් තිබෙනවා අවසාන වශයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව ගැන අපි දිගට කතා වුණ නිසා මේ සමහර ප්‍රශ්න ඇති වෙලා තිබෙන්නේ විශේෂයෙන් මිනිස්කාරවරු නම් කරලා එවනකොට අග්‍රමිනිස්කාරතුමා කුමන මතයක් දරනවද කියලා දන්නේ නැතුව සමහර විට නම් එවනවා. එතකොට යම් ප්‍රශ්න ඇති වෙලා තිනවා. මම යෝජනා කරන්න කැමතියි මම කලින් දවසකට මේ යෝජනාව කෙරුවා අභියාචනා අධිකරණයේ සහ ශ්‍රේෂ්ඨ අධිකරණයේ මිනිස්කාරවරුන්ගේ නම් ව්‍යවස්ථා සභාවට එවන්නට ඉස්සලා යම් යාන්ත්‍රණයක් හදාගත යුතුයි. අග්‍රමිෂ්ඨකාරතුමා නීතිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයාගේ අදහස්ද ලබාගෙන හැකිනම් මම කියනවා ඊටත් එහා ගිහිල්ලා නීතිඥ ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විධායක සභාවෙන් නම් කරන ජ්‍යෙෂ්ඨ ඉතාමත්ම ජ්‍යෙෂ්ඨ ජනාධිපතිවරු තුන්දෙනෙක් ජනාධිපති නීතිඥවරු තුන්දෙනෙක්ගෙන් යුත් කමිටුවක් අදහසුත් ලබාගෙන කරනවා නම් මේ හුඟක් ගැටුම් ඇතිවන්නේ නැහැ. විධායකය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව පිළිබඳව අතර තිබෙන ගැටුම් අවම කර ගත හැකි කියා මම එම යෝජනාව ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ලසන්ත අලගියවන්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද විශේෂයෙන්ම මං හිතන්නේ පාර්ලිමේන්තුවේ වැශීර්ෂ ගණනාවක් පිළිබඳව සාකච්ඡා වෙන අවස්ථාවකදී මේ දක්වා මං හිතන්නේ 90%කටත් වඩා වැඩි කාලයක් ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සියලුම දෙනාම කතා කළේ ජනාධිපතිතුමාගේ වැයශීර්ෂය සහ ජනාධිපතිතුමාගේ ඒ ව්‍යවස්ථානුකූලව කටයුතු පිළිබඳව. ඉතින් ඒ පැත්තකින් අපට නිගමනය කරන්න පුළුවන් අතිගරු ජනාධිපතිතුමා ගේ ක්‍රියාකාරීත්වය නායකත්වය පිළිබඳව මෙතරම් උනන්දුවක් දක්වන්නේ එක් පැත්තකින් තවත් ඒ කරගෙන යන කටයුතු ශක්තිමත් කරන්න වගේම අනිත් පැත්තෙන් එතුමාගේ ඒ කටයුතු පිළිබඳව මං හිතන්නේ සෑම පාර්ශ්වයකටම යම්කිසි ආකාරයේ බලපෑම් ඇති වෙලා තිබෙනවා කියන එකයි මං හිතන්නේ අපට අවබෝධ කරගන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ රටේ ආණ්ඩුක්‍රම 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමෙන් අනතුරුව විවිධාකාරයෙන් ව්‍යවස්ථාව පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණා. ඒ වගේම 2001 අවුරුද්දේ විධායකයේ සහ ආණ්ඩුව පාර්ලිමේන්තුව වෙනත් දේශපාලන පක්ෂ දෙකක් නියෝජනය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට ඒ වෙලාවේ අමාත්‍යංශ කීපයක් පවරගෙන පාර්ලිමේන්තු මැතිවරණයකට පවා යන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජය ගත්තා. එම නිසා විශේෂයෙන්ම ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පක්ෂ දෙකක නියෝජනය කරන අවස්ථාවන් වලදී මං හිතන්නේ මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණු පළවෙනි අවස්ථාව මේ අවස්ථාව නෙමෙයි. මීට පෙරත් මෙවැනිම අවස්ථාවන් විශේෂයෙන්ම ඇති වෙලා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට වර්තමානයේදී මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව කමිටුවක් පත් කරලා ඒ කමිටුව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරලා මේ පක්ෂයේ මතය අපි බොහොම පැහැදිලිව ලිඛිතව අපි ඉදිරිපත් කරලා තිබෙනවා. අපේ පක්ෂයේ නායකයා විදිහට අතිගරු ජනාධිපතිතුමාගේ අපේ පක්ෂයේ මතය අපි ලිඛිතව ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම මෙහිදී අද කියවුණා මුල් අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ විධායක බලය අඩු කර ගැනීමට 90%ක්ම අඩු කර ගැනීමට එකඟ වුණා කියලා. මේක පටලගන්න හොඳ නෑ. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ මතය අදත් මේ පාර්ලිමේන්තුව යෝජනා කරනවා නම් නීති සකස් කරනවා නම් මං හිතන්නේ මේක සදහටම ඉවත් කිරීම පිළිබඳව හෝ එතුමාගේ විරෝධතාවයක් මොනම ආකාරයකටවත් අකමැත්තක් නෑ. මේකේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට. මේකේ වගකීම අපි බාර ගන්න ඕනේ පාර්ලිමේන්තුව විදියට. එම නිසා අපේ පක්ෂයේ ස්ථාවරය අපි බොහොම පැහැදිලිව අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම අපි 19 වෙනි සංශෝධනයේට ඡන්දය ලබා දුන්නෙත් විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය ලබා දීමේ පොරොන්දුවක් මත. අග්‍රාමාත්‍යතුමා ඒ වෙලාවේ බොහොම පැහැදිලිව අපිට පොරොන්දුවක් ලබා දුන්නා 19 වෙනි සංශෝධනයේට ඡන්දය ලබා දෙන්න. අපි 20 වෙනි සංශෝධනය කියන්නේ මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීම කියනවා කියලා. නමුත් අපි ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයේට අපි ඡන්දය ලබා දුන්නා. නමුත් මං හිතන්නේ අපට 20 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීම අනිවාර්යෙන්ම අපට කරගන්න පුළුවන්කමක් විශේෂයෙන්ම ලැබුණේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම තවත් කරුණු කීපයක් සඳහන් කරන්න ඕනේ. මම උදේ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. නමුත් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා මොනම ආකාරයකටවත් නුවර අධිවේගී මාර්ගය එපා කියන මතයක් එතුමා ප්‍රකාශ කළේ නැහැ. නුවර අධිවේගී මාර්ගය අනවශ්‍යයි කියලා එතුමා ප්‍රකාශ කළේ නැහැ. නුවර අධිවේගී මාර්ගය අවශ්‍යයි. නමුත් මේ රටේ විද්වතුන්, මේ රටේ ආර්ථික විද්‍යාඥයින්, පරිසර විද්‍යාඥයින් විශේෂයෙන්ම ප්‍රමාණාත්මකව මේ පිළිබඳව මතයක් ඉදිරිපත් කරනවා. මාවතගම දක්වා අධිවේගී මාර්ගය ඉදි කරලා මාවතගම ඉඳන් නුවර දක්වා දැනට තිබෙන මාර්ගය මන්තිරු 4ක් දක්වා පළල් කිරීම තුළින් මේ සඳහා වැයවන මුදලෙන් 10%කටත් වඩා මුදලක් අඩු කරගෙන පරිසරයටත් ගැටලුවක් ඇති නොවන පරිදි මේ ව්‍යාපෘතිය නිම කරන්න පුළුවන්කමක් තිබෙනවා කියන එක අපේ රටේ මේ පිළිබඳව විශේෂඥයින්, ආර්ථික විද්‍යාඥයින් වැනි විවිධ අය මේ පිළිබඳව මත ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ මතය තමයි අධිකරණ ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ. විශේෂයෙන් පරිසරය බාර පරිසරය මෙතිවරයා විදිහට නුවරට අධිවේගී මාර්ගයක් අවශ්‍යයි. නුවරට අධිවේගී මාර්ගයක් අවශ්‍යයි වගේම ආර්ථිකමය වශයෙන් සහ පාරිසරිකම කියන කරුණු පිළිබඳවත් අමතක කරලා අපේ අවශ්‍යතාවය අපි විසඳා ගත යුතු වන්නේ නැහැ. අපේ අවශ්‍යතාවය විසඳ ගන්න පුළුවන් නම් ආර්ථික වශයෙන් ඵලදායී වන ආකාරයට සහ පරිසරයක් රැකගෙන එය තමයි ජනතාව වෙනුවෙන් මං හිතන්නේ ගත යුතු තීන්දුව. එම නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාගේ මතය ඉදිරිපත් කළේ කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අද අපි මේ රට නිදහස ලැබිලා දශක 7කට ආසන්න කාලයක් ගත වෙලා තිබෙනවා. අපි 72 වෙනි අයවැය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. අපි පක්ෂ විපක්ෂව සෑම අවස්ථාවකදී මේ මැතිවරණ මේ අයවැයවලදී අපි අයවැය නරකයි කියලා කියනවා, විපක්ෂයේ විදිහට ආණ්ඩු පක්ෂය හොඳයි කියලා කියනවා. මෙවැනි ක්‍රියාකාරීත්වයක් තමයි අපේ රටේ දශක ගණනාවක් තිස්සේම සිදු වුණේ. විශේෂයෙන්ම අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ, මෙතන තිබෙන්නේ ප්‍රධානතම හේතුවක් තමයි විශේෂයෙන්ම අපේ රටේ ජාතික වශයෙන් පොදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම. ඒ වගේම අපේ රටේ ප්‍රධානම වශයෙන් ජනතාවට දැනෙන, ජනතාවගේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීම. ඉතින් මේ නිසා අතිගරු ජනාධිපතිතුමාගේ වැයශීර්ෂයට දවැන්ත මුදලක් වෙන් කරලා තිබෙනවා කියන එක සඳහන් කළා. ඒක ඇත්ත. මගේ පෞද්ගලිකව මතය නම් මං හිතන්නේ මෙවැනි ජාතික වැදගත්කමකින් යුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දැනටත් වඩා වැඩි මුදලක් අනිවාර්යෙන්ම එතුමාට ලබා දිය යුතුයි. ඒ වැයශීර්ෂයන් සඳහා ලබා දිය යුතුයි. මොනවාද මේ දක්වා කරලා තිබෙන්නේ? විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේත් සහයෝගයත් එක්ක අපේ රටේ ප්‍රධාන ජාතික ප්‍රශ්නයක් වකුගඩු පිළිබඳව තිබෙන ප්‍රශ්නේ. අද මොකද ප්‍රතිඵලය? අද මේ රටේ වකුගඩු අලුතෙන් ඇතිවන රෝගීන් ප්‍රමාණය අද අඩු වෙලා තිබෙනවා. මේක ජනාධිපතිතුමා ජනාධිපති කාර්යසාධනයේ බලකායේ තනියෙන් කරපු කටයුත්තක් කියලා අපි කියන්නෙත් නැහැ, එතුමා කියන්නෙත් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්කහුව වෙලා තමා මේ කටයුත්ත අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළේ. ඉතින් නිසා වකුගඩු රෝගියෙක් යම් නිවසක ගෙදරක වකුගඩු රෝගියෙක් බිහි වුණොත් ඒ සම්පූර්ණ පවුල් සංස්ථාවම විනාශ වෙනවා. මේක දැවැන්ත ජාතික ප්‍රශ්නයක්. එම නිසා පසුගිය අවුරුදු තුන තුළ මේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ගයෙන් අපට මොනම ආකාරයකටවත් අපට අමතක කරන්න අවතක්සේරු කරන්න මොනම ආකාරයකට පුළුවන්කමක් නැහැ. මේවා සාර්ථකව ක්‍රියාත්මක වෙන්න අමාත්‍යාංශ ක්‍රියාත්මක වුණා වගේම අපේ රටේ තිබෙන පරිපාලන ක්‍රමය තුළ විධායක බලය සහිතව ජනාධිපතිවරයාගේ නායකත්වය ලැබීම මෙවැනි ව්‍යාපෘති සාර්ථක ක්‍රියාත්මක වීම සඳහා එක ප්‍රධාන ඒ සාධකයක් බව අපි අමතක කරගත යුතු වන්නේ නැහැ.
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ඒ වගේම අනිත් පැත්තෙන් අද පාරිසරික වශයෙන් අපි කවුරුවත් අවධානය යොමු කරන්නේ නැහැ. අද මුළු ලෝකෙම අපේ රටත් අද දැවැන්ත පාරිසරික වශයෙන් ප්‍රශ්න ගණනාවකට අපි මුහුණ දීලා තිබෙනවා. මේ ප්‍රශ්න සඳහා විසඳුම් සෙවිය යුතුයි. මෙවැනි ව්‍යාපෘති තමයි විශේෂයෙන්ම අද ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අද විශේෂයෙන්ම අපි ගත්තොත් ග්‍රාම ශක්ති වැඩසටහන මේ යොදවපු මුදල් පොළොන්නරුව දිස්ත්‍රික්කයට පමණක් සීමා වෙන ව්‍යාපෘති නෙමෙයි. සමස්ත රටේම ජනතාවට බලපාන ව්‍යාපෘති තමයි විශේෂයෙන්ම මේ ව්‍යාපෘති සියල්ලක්ම හරහා විශේෂයෙන්ම සිදු කරනු ලබන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කෙ විදිහට යම් මුදලක් වෙන් කරගෙන ගත්ත ඒක විය යුතුයි. අපිත් ඇමතිවරු විදිහට පත් කළා, කටයුතු කළා. අපි අපේ ප්‍රදේශවලට වැඩ කරනවා. එතුමා ඒ නියෝජනය කරන ප්‍රදේශවල වැඩ කිරීම කළ යුතුයි. ඒක අනිවාර්යම කළ යුතු කරුණක්. ඒ සඳහා අපේ ආශිර්වාදයත් ලබා දිය යුතුයි. ඒ කටයුතු ක්‍රියාත්මක වෙනවා වගේම ජාතික වශයෙන් වැදගත් වෙන ව්‍යාපෘති සැලකිය යුතු ප්‍රමාණයක් සඳහා තමා මේ මුදල අනිවාර්යයෙන්ම ලබා දීමට අනිවාර්යයෙන්ම කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ප්‍රසම්පාදන කමිෂන් සභාව පිළිබඳව අපේ අනුර කුමාර් දිසානායක මහත්මයා සඳහන් කළා. මේ ප්‍රසම්පාදන කමිෂන් සභාවේ කටයුතු පිළිබඳව මොනම ආකාරයකටවත් බාධාවක් ගැටලුවක් ඇති වෙලා නැහැ. අතිගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව දාලා විශේෂයෙන්ම පිහිටවලා තිබෙන්නේ අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දීම සඳහා ඒ ටෙන්ඩර් සහ එවැනි කටයුතු පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා නම් ඒව පිළිබඳව අභියාචනා ඉදිරිපත් කරලා වාර්තා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පමණයි. එහෙම නැතුව ඒ කමිටුව තුලින් ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ ක්‍රියාවලියට මොනම ආකාරයකටවත් බාධාවක් ගැටලුවක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙලා නැහැ. ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ කටයුතු සඳහා මේ පත් කරපු අභියාචනා කමිටුවේ සැලකිය යුතු සහයක් ලැබෙන බව ඉතාමත් හොඳින් මම පෞද්ගලිකව දන්නවා ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා විදිහට. එම නිසා ප්‍රසම්පාදන කමිෂන් සභාවේ කටයුතු සඳහා බාධාවක් හෝ අකුල් හෙලීමක් හෝ බලතල අඩු කිරීමක් අනිවාර්යෙන්ම මේ ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ඒ අභියාචනා කමිටුව තුළින් මොනම ආකාරයකටවත් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම අද විශේෂයෙන්ම කමිෂන් සභා ගණනාවක් පිළිබඳව අද මේ පාර්ලිමේන්තුවේ මුදල් අනුමත කරනවා. එම නිසා මේ කමිෂන් සභාව පිළිබඳව මං හිතන්නේ කතා කරන්න තිබෙන එකම අවස්ථාව තමයි අද මේ අවස්ථාව. වෙනත් කිසිදු අවස්ථාවක් නැහැ. පාර්ලිමේන්තුවේ වෙනත් දිනක හෝ පාර්ලිමේන්තුවේ වෙනත් කාරක සභාවක හෝ පාර්ලිමේන්තුවෙන් ඉදිරියේදී හෝ මේ කමිෂන් සභාව පිළිබඳව විශේෂයෙන්ම කතා කිරීමට අවස්ථාවක් නැති තිබෙන එකම අවස්ථාව තමයි අද මේ පාර්ලිමේන්තුව තුළ මේ දිනේ.
අවසන් කරන
කරුණ. එම නිසා විශේෂයෙන්ම මේ කමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය හොඳයි. මේ කමිෂන් සභා තිබිය යුතුයි, තවදුරටත් ශක්තිමත් විය යුතුයි. හැබැයි අපි පොදුවේ පිළිගත යුතුයි යම්කිසි ආකාරයක මේ අවුරුදු තුන තුළ මේ කමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව පසුබිමක් කරලා මේ කමිෂන් සභාවල සිදුවන ක්‍රියාකාරීත්වයේ අඩුපාඩුකම් නිවැරදි කරගෙන අපි මින් ඉදිරියට යෑම සඳහා අනිවාර්යෙන්ම අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අනිවාර්යෙන්ම ගත යුතුව තිබෙනවා. ඒක අවශ්‍යතාවය. එහෙම නැවුනොත් සමහර කමිෂන් සභාවල තියෙන මොනම ආකාරයකට යම් කටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි කමිෂන් සභා නමකට පමණයි. ඒ නිසා මේ සමස්ත කමිෂන් සභා පිළිබඳව මං හිතන්නේ පසුබිමක් කරලා කාර්යසාධනය පිළිබඳව ඇගයීමක් කරලා මේ හොඳ ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අපි අනිවාර්යෙන්ම කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ නිසා බොහොම
ස්තුතියි. ගරු ශිසිර කුමාර් අබේසේකර මන්ත්‍රීතුමා විනාඩි 10ක් ඔබතුමාට.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද මේ වැයශීර්ෂය තුළ වචන ස්වල්පයක් කතා කරන්න ලබා දීම සම්බන්ධව අපගේ පක්ෂයේ ගරුනායකතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මේ රටේ ඇති වෙලා තියෙන ආන්දෝලනාත්මක ප්‍රශ්නය තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධව විවේචනාත්මක ආන්දෝලනය. අපි දන්නවා මේ දේශපාලන ඉතිහාසයේ 1978 දී එවකට ගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඇමරිකාවේ තිබිච්ච මේ ජනාධිපති ක්‍රමවේදය අනුගමනය කරගෙන ශ්‍රී ලංකාවත් දියුණු කිරීම සඳහා මේ විධායක ජනාධිපති ක්‍රමය ලංකාවේ ඇති කරා. මේ ඇති කරයින් පස්සේ අපිට මතකයි අපි පොඩි අවධිය වුණත් ඊට පෙර තිබිච්ච රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වැඩිය ඉතාමත්ම රටේ දියුණුව තකා මේ විධායක ජනාධිපති ක්‍රමය උපයෝගී වුණා. අපි දැක්කා එවකට මේ විවෘත ආර්ථිකය හඳුන්වලා දුන්නා. ඒ වගේම රටේ සංවර්ධන ව්‍යාපාරවල් ගොඩක් ඇති කෙරුවා. ඒ වගේම වෙළඳ කලාපවල් බියගම කටුනායක එවැනි වෙළඳ කලාපවල් විශේෂයෙන්ම ඇති කරලා රටේ රැකී රක්ෂා ප්‍රශ්නය, ඒ වගේම ව්‍යාපාරිකයින්ට තැන, ඒ වගේම රටේ දවසෙන් දවසේ දියුණුව ඇතිවේගෙන ගියා. අපි හිතුවා මේ ජනාධිපති ක්‍රමය ඉතාමත්ම යෝග්‍යයි මේ ශ්‍රී ලංකාවට කියලා. අපිට ඒ තේරුම් බේරුම් තියෙන කාලෙදී හරි අපි දැක්කා දවසෙන් දවස මේ රටේ විධායක ජනාධිපතිවරයෙක් හැටියට ඉතාමත්ම ලෝකෙම පිළිගත යුතු නායකයෙක් වුණා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. මෙතුමා මේක නිර්මාණය කරනකොට මම හිතනවා අපේ පාර්ලිමේන්තුවේ පක්ෂෙත් විපක්ෂෙත් මන්ත්‍රීවරුන්ගෙන් අපගේ ගරු එක්සත් ජාතික පක්ෂේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමත්, ඒ වගේම අද බුද්ධ ශාසන ඇමතිතුමා ජයවික්‍රම ඇමතිතුමත් විතරයි දීර්ඝකාලීනව අද පාර්ලිමේන්තුවේ රැඳී හිටලා තියෙනවා. අපි දන්නවා මේ විධායක ව්‍යවස්ථාව ක්‍රමක්‍රමයෙන් මොනවද මේ රටේ ජනතාවට ඇති කරපු ඵලදායී තත්ත්වේ, එහෙම නැත්නම් මේ රටේ ජනතාවට ඇති කරපු විනාශය කියලා. අපි දැක්කා ජනාධිපතිවරු 3 දෙනෙක්. මේ ජනාධිපති 3 දෙනා දිහා බලනකොට පළවෙනියෙන්ම එවකට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා, පේමදාස මැතිතුමා, විජේතුංග මැතිතුමා, ඊට පස්සේ මේ තිබිච්ච ලොකු බලය කතාවට අපි නිර්මාණය කරනවා. ඒ දවස්වල මේ විධායක ජනාධිපති ක්‍රමයට ඕනම දෙයක් කරන්න පුළුවන්. කතාවක් ගියා ගෑණියෙක් මිනිහෙක් කරන්නත්, මිනිහෙක් ගෑණියෙක් කරන්න විතරයි බැරි, අනිත් සියල්ල කරන්න පුළුවන් කියන එක තිබුණා. ඇත්තෙම ඇත්ත. අන්න ඒ වගේ පරිණත නායකයෙක් මේ ව්‍යවස්ථාව හදලා මේ ක්‍රමවේදී ඉස්සරහට ගෙනියද්දී මේ රටේ දියුණුව ඉතාමත්ම ශීඝ්‍රයෙන් වැඩි වුණා. නමුත් මේ තනතුරේ තියෙන බලය, මේ ආධිපත්‍ය තේරෙන්නේ නැති දේශපාලඥයෝ මේ රටේ විධායක ජනාධිපති ක්‍රමයට ඇවිල්ලා අපි දැක්කා දවසෙන් දවස මේක විනාශ කරගෙන යනවා. හදවතින් පරිපූර්ණ වෙච්ච උදවිය මේක ආයුධයක් හැටියට දැක්කත් ඒ ආයුධයට අත තිබ්බේ නැහැ. ඒ ආයුධෙන් වැඩ ගන්න බැලුවේ නැහැ. හැම දෙයක්ම සුවාදීනව, ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ ඇතිවෙච්ච සියල්ල කරගෙන ගියා. නමුත් අද වෙනකොට බලනකොට ඒක සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. අපි ප්‍රථමයෙන්ම කියන්න ඕන, අපි 8 වෙනිදා පත් කරගත්ත අපේ ජනාධිපතිතුමා ගැන අපි පුදුම විදිහට වෙහෙස මහන්සි වෙලා අපි එතුමාව පත් කරගත්තා. නමුත් අද වෙනකොට එතුමා මේ අවුරුදු 3 මාරට රටේ ජනතාව දිහා හෝ එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිහා හෝ තමුන්ගේ නෙද්ද කියමු කරලා නැහැ. එහෙම නෙමෙයි ඒවකට හිටපු ජනාධිපතිවරු. අද අපි කියන්න ලැජ්ජයි මන්ත්‍රීවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි කතා කරනකොට අපට ලැබිලා තියෙන දේ මොකද්ද නොලැබිලා තියෙන දේ මොකද්ද කියන එක අඩුම තරමේ කියනවා නම් මේ පාර්ලිමේන්තුවට එනකොට අඩුම බේත් ටිකවත් මන්ත්‍රීවරුන්ට ලබා දුන්නා අද ඒ බේත් ටිකත් කප්පාදු කරලා තියෙනවා මන්ත්‍රීවරු ඉන්න නිවසවල දිහා බලනකොට ඉතාමත්ම කුකුල් කූඩයකට අන්තයි දොරවල් කැඩිලා මෙව්වා විනාශ වෙලා එවැනි තත්ත්වයකට මන්ත්‍රීවරු දාලා තියෙනවා ඒ මන්ත්‍රීවරුන්ගේ තියෙන බලය සම්පූර්ණ විනාශ කරලා දාලා තියෙනවා අපි කැමති යහපාලනය කියන එක හොඳ උතුම් ධර්මයක් හැබැයි මන්ත්‍රීවරයෙකුට ගමේ බලය තියෙන්න අඩුම තරමේ සමෘද්ධි නියාමකයව ග්‍රාම නිලධාරී නියාමකයව ඒ මන්ත්‍රීතුමා අතට අරගෙන මේ සංවර්ධන වැඩ කටයුතුදී එකට ගමනක් යන්න පුළුවන් වැඩ පිළිවෙලක් ඇති කරලා දෙන්න. නමුත් අද ඒක ගිලිහිලා අද ඒක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අපිට කියන්න කනගාටුයි. අපේ ජනාධිපතිතුමා මේ වෙනකොට අපේ තියෙන මන්ත්‍රී ධූරවල තියෙන සියලුම දේවල් කප්පාදු කරලා ඉවරයි. හැබැයි එතුමා නම් මේකට එනකොට කිව්වේ කතා කරුවේ මෙහෙම නෙමෙයි. මේතුමා කිව්වේ කවදාක්වත් මම යන්නේ නැහැ ජනාධිපති මැදුරට. මට ඒ සැප සම්පත් වැඩක් නැහැ. මම යන්නේ නැහැ හෙලිකොප්ටර් වල. මට ඒ සැප සම්පත් වැඩක් නැහැ. මම යන්නේ නැහැ වාහන පෙළ ගැසිලා. මට ඒ සැප සම්පත් වැඩක් නැහැ. එහෙම කියපු අපේ ජනාධිපතිතුමා අද ඒක සම්පූර්ණයෙන්ම වෙනස් විදියට ක්‍රියා කරලා අද ඒ සැප සම්පත් එතුමා වදිනවා. ඒ පමණක් නෙමෙයි. අද වෙනකොට මම මේ පොඩි මන්ත්‍රීවරයෙක් මම නිතරම කතා කරන්න ඉන්නේ නැහැ මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැහැ. ඒ වගේම විවාද වලට යන්නේ නැහැ. හැබැයි අපේ අදහස් තිබුණට එහෙම කරගන්න ශක්තියක් නැහැ. ගිහිල්ලා විවාදයකට ගිහිල්ලා මාධ්‍ය ඉදිරියේ බොරු කියන්න බෑ. අන්න ඒක සිතා තමයි අපි නිහඬව හිටියේ. නමුත් නිහඬව හිටියට අද වෙනි දවසකවත් වචන සුවල්පයක් කතා කරලා අපේ හිතේ තියෙන වේදනාව කිව්වේ නැත්තම් වැඩක් නැහැ. මට අද පුදුමයි. අපි දන්න දේශපාලන තියරේ පාර්ලිමේන්තුවේ පළවෙනියට ආවත් පළාත් සභාවේ අවුරුදු 17ක් මම මන්ත්‍රීවරයෙක් හැටියට වැඩ කරා. නගර සභාවේ අවුරුදු 3ක් උත්තරන් දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා හැටියට අද මම ඉන්නේ. නමුත් අපේ පාඩුව අපි බලන්නේ පාර්ලිමේන්තුවට ආපුවම එක එක්කෙනාගේ ඕපදූප ගැන කතා කරනවා කියද්දී අපට හරි කලකිරීමක් එනවා. වෙලක් මන්ත්‍රීවරු කටින් දක්සයි කතා කරා. හැබැයි කතා කරන්නේ අනිත් මන්ත්‍රීවරයාට දොස්ස දෝෂ ආරෝපණය කියලා. ඒ ළමයිට දෝෂ ආරෝපණය කරලා. අද එහෙම කරාට අනේ මම දන්නේ ගරු සභාපතිතුමා ඊට පස්සේ පුදුම එකමුතුකර තමයි සරසෙන්නේ. දැන් බලන්න අපේ ජනාධිපතිතුමාට කී දෙනෙක් බැනපූදවිය අද ලං වෙලා තියෙනවද? අපි කියන්න කැමති නෑ මගේ මිත්‍ර අපේ ලේකම්තුමා. මොනතරම් ඒ දවස්වල අපි හොඳ ගියාද බැන්නද? නමුත් දැන් ලේකම්තුමා.
ඔබතුමාට විනාඩි දෙකක් තව තියෙනවා.
ඒ විතරක් නෙමෙයි. අද බලන්න මේ රටේ අපේ ජනාධිපතිතුමා එයාගේ වැය ශීර්ෂය. නමුත් අද 8 දෙනෙක් අරගෙන රට අද 8 දෙනාට ලක්ෂ ගාන දිගේ දීලා අපි වැනි උදවියට 7. මේකද මේ රටේ තියෙන උත්තරීතර භාවය? කවුද අරන් ගියේ 8 දෙනා? එතුමාට පහුගිය මැතිවරණ වෙලාවේ සහයෝගය දෙන්න අනිත් පැත්තට පැනපු ටික එක්කෙනෙක් කෝටි 20ක් අරගෙන පැන්න. අන්තිමේට එතුමන්ලා රුපියල් 50000ක් අඩුයි කියලා පැය 4ක් 5ක් හිටියා. අද මේ උදවි 8 දෙනෙක් අරගෙන එතුමා රට ගිහින්. මේක ජනාධිපතිවරයෙකුට තියෙන අයිති දෙයක්. ගරු සභාපතිතුමනි, මම නම් දැක්ක පොඩි කාලේ ඉඳලා ජනාධිපතිවරුන්ගෙන් මේ රටේ තමුන් දන්න තමුන් ඉදදී හදපු 19 වෙනි සංශෝධනයේ විවස්ථාව උල්ලංඝනය කරේ මේ කවුරුත් මන්ත්‍රීවරුවත් රටේ ජනතාව නෙමෙයි එතුමා මේක උල්ලංඝ කරා. අපි දන්නවා මට මතකයි එදා මගේ උපන්දිනේ දවසේ දෙකපාරම රූපවාහිනියේ බලනකොට තමයි දන්නේ තව අගමැති කෙනෙකුට දිවුරුම් දෙන්න දුන්නා. මොන පාප කර්මයක්ද? කිසිම කෙලෙහි ගුණයක් තියනවද? මෙතෙක් කල හිටපු ජනාධිපතිවරුන්ට මේ කෙලෙහි ගුණය හරි තිබුණා. නමුත් මේ ජනාධිපතිතුමාට අඩුමතරම් හිතන්න ශක්තියක් තිබුණද? අපි මොන තරම් එක්සත් ජාතික පක්ෂයේ උදවිය මෙතුමාව ගන්න මෙතුමාව ජනාධිපති කරන්න අපි උත්සාහ කරාද? ඒ විතරක් නෙමෙයි අපිට මතකයි අපේ ජීවිත පරදුවට තියලා එතකොට අනිත් උදවිය බයිනකොට සිරිසේන කියලා කෑ ගහනකොට පෙරක් උදවිය සිරිසේනට අඹුඩ ගස්සලා පොළොන්නරුවට අරිනවා කියනකොට අද ඒ උදවිය තුරුල් කරගෙන මේ ගමන යන්න හදනවා. ජනාධිපතිවරයෙක් වුණොත් ප්‍රජාතන්ත්‍රවාදීව හැසිරිය යුතුයි, හැසිරෙන්න ඕන. කාටත් එක හා සමානව රටේ ප්‍රධාන පුරවැසිය හැටියට සැලකිය යුතුයි. හදවත පරිපූර්ණ විය යුතුයි. හදවතට හරි දෙයක් තමුන්ට ලැබිය යුතුයි. අන්න එහෙමවත් නැති ජනාධිපතිවරයෙක් ආපුවම මේ රටේ අද වෙනකොට මේ විනාශය අපිට බලාගෙන ඉන්න බැරි වෙලා තියෙනවා.
ඔබතුමාගේ කාලය අවසන්යි ගරු
මහත්මයා. අවංකවම කියනවා නම් මට විනාඩියක් දෙන්න සභාපතිතුමනි. අවංකවම කියනවා නම් මෙහෙම දේශපාලන ක්‍රමවේදයක් මේ නායකයෝ කියද්දි ඔක්කොම එකයි. අර අඹුඩේ ගහලා පොළොන්නරුවට අරිනවා කියද්දි එතුමාවත් ළඟට ගත්ත. අපේ පක්ෂෙත් එහෙමයි. අපේ පක්ෂෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සිරිකොත අමුඩ ගස්සලා රවුන් තුනක් කරකෝලා පස්සර පයින් ගහලා එලවනවා කියපුම අද උන්ටත් තනතුරු තාන්න මාන්න දීලා තියෙනවා. ඉතින් මේක පුදුමාකාර දේශපාලන ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. අපි ප්‍රාර්ථනා කරනවා මේ ජනාධිපති ධූරේ තිබුණත් නැතත් මේකට හොඳ කෙනෙක් ජනාධිපතිවරයා හැටියට පත් වෙලා, එහෙම නැත්නම් මේක අහුසි කරලා හරි ගමන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ තියෙන දුක හරි ආකාරව ඉටුකරන්න අපට යම් අනාගතයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව ස්තුති.
බොහොම ස්තුති. ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12යි.
ගරු නියෝජක කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා අද දවසේ විශේෂයෙන්ම අධිකාර ජනාධිපතිතුමාගේ වැසියිෂය සම්බන්ධව කතා කරන්න ලැබීම ගැන. විශේෂයෙන් අපේ ශාන්ත මැතිතුමා මේ කතා කරපු එක මම අහගෙන හිටියා. මොකද මං ගැනත් කියපු නිසා මම කියන්න කැමතියි. එතුමාට තියෙන්නේ දුක් වේදනා සමුදායක් තියෙන්නේ. මං කියන්න කැමති ජනාධිපතිතුමා තමුන්නාසයත් එක්ක හොඳින් ඉන්න කාලේ තමුන්නාසලා ඔක්කොම කරේ තියාන ගියා රට. ඒ කාලේ කිසිම ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඔබතුමාව ගෙනිච්ච නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මං කියන්න ජනාධිපතිතුමා ලබන පාර එක්ක යන්න කියන. හරි, මේ එක්ක ගිය කට්ටිය එතකොට ඒවා ඒ කාලේ කලබල වෙන්න එපා. මම කතා කරේ නැහැ නේ. කලබල වෙන්න එපා. එතකොට ප්‍රශ්නයක් තිබුණ නැහැ. මම මතක තියාගන්න පෞගිය අවුරුදු 3 මාරක් ආණ්ඩුවක් ගෙනිච්චේ අතිගරු ජනාධිපතිතුමත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එතුමා නායකත්වය කරන වැඩ කරපු නිසා කියලා විතරක් මතක තියාගන්න. නැත්නම් තමුන්නාසයට 106යි තිබුණේ පාර්ලිමේන්තුවේ. ආණ්ඩුව අරන් යන්න බලයක් තිබුණ නැහැ. ඒක අමතක කරන්න එපා. ඒක අමතක කරන්න එපා. ඒ නිසා පොඩක් ඉන්නකො කරුණා කරලා කතා කරන්න දෙන්නකෝ. හරි, ඒක නිසා මේවා නොදැන නිකන් මේ ගෙන ගත්තේ නැති අද අහසින් පාත් වෙනවා වගේ කතා කරන්න දන්න එපා. පෞගිය අවුරුදු 3 මාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා විදිහට එතුමා ඒ සියලු දේවල් අරගෙන ඒ නායකත්වය ගත්ත නිසා තමයි අපි එතුමත් එක්ක එකට එකතුලා වැඩ කරේ. මොකද අපේ පක්ෂේ නායකයා විදිහට එතුමා පත් කරගෙන පස්සේ අපි එතුමත් එක්ක වැඩ කරනවා. ඊට කලින් එතුමාට අපි විවේචනය කර එක හරි. මොකද අපේ පක්ෂය අතහැරලා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට වැඩ කරපු අය අපි තමුන්නාසල එතුමාට වැඩ කරේ. ඉතින් පස්සේ තමුන්නාසලක මේ ආණ්ඩුව ගෙනියන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ අපි මේ සියලු දෙනාම එකට එකතුලා වැඩ කරා. අපි අවුරුදු 3 වාරකට පස්සේ අපි එදිනේ එළියට ආවා. එතකොට ඒවා කරන කාලේ තමුන්නාසලට හොඳයි. දැන් තමයි තමුන්නාසල ජනාධිපතිතුමා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අවුරුදු 3 මාරක් තිබිච්ච ප්‍රශ්න ඔක්කොම ඉවසගෙන ජනාධිපතිතුමා කෙලෙයි ගුණ සලකගෙන තමුන්නාසලට කියන ඕන දෙයක් කරන්න දුන්නා. මතක තියාගන්න. තමුන්නාසලට වැඩිය කැබිනට් මණ්ඩලයේ සමාජික ඉදිරියේ මන් දන්න මොකක්ද උනේ කියලා. පොඩක් ඉන්න කෑ ගන්න නැතුව. තමුන්නාසල කතා කරනකොට මම කතා කරන්න හිටියනේ. පොඩක් ඉන්න. ඉවසන්න. පුරුදු වෙන්න පොඩක් මේ සම්වරව හැසිරෙන්න. රස්ති අධිකාරියව හැසිරෙන්න නැතුව. හරි? තමුන්නාසලගේ මේ රස්ති අධිකාරකම් මට අදාළ නැහැ. මතක තියාගන්න. ඒ නිසා මේ තමුන්නාසලට කරන මමද මයෙන් අහගන්න එපා. තමුන්නාසල කියලා කතා කරපුවා කවුරු එක්කද මේ පයින් ඇදුවේ කියලා. හරි? ගන්න හදපු ඒවා අතරංගුඩපත් වෙනවා සිද්ධ වෙච්ච ඒවා තමුන්නාසල වගේ ගොන්නු එක කතා කරන්න ඕනේ නැහැ මට. ඒ නිසා මම කියන්න කැමතියි අධිකාර ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාදාමය තුල පෞගිය කාලවකවානුවේ එතුමා විශාල වැඩ කොටසක් පටන් ගත්තා. විශේෂයෙන්ම අන්තර් අමාත්‍යන් සම්බන්ධීකරණ කටයුතු දෙක තමයි එතුමා මේ ක්‍රියාදාමය පටන් ගත්තේ. විශේෂයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් සමහරලාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධනය පිළිබඳ ක්‍රියාදාමය එතුමා අවශ්‍ය කරන ප්‍රතිපත්ති සමුදාය හදලා එතුමා ක්‍රියාදාම ඉස්සරහට ගෙනිච්ච අය තිරසන සංවර්ධන අමාත්‍යංශය යටතේ ඒ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල එතුමා සකස් කරලා තියෙනවා. දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙල විදිහට එතුමා 2018 වර්ෂය නම් කරා. ඒක අනුව ග්‍රාම ශක්ති වැඩසටහන අද ග්‍රාම සේවක කොට්ටාස 9000ක් විතර ප්‍රමාණයක විශාල වැඩපිළිවෙලක් ඉදිරියට ක්‍රියාත්මක කරන එතුමා යනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය පිළිබඳව එතුමා විශාල වැඩ කොටසක් අද ආරම්භ කරලා තිබෙනවා. ඊයේ පෙරේදා මේ දවස්වල අද අපි දැක්කා අපේ පොලිසියට අත්පුඩි ගහලා සැමරුවානම් කවුරු හරි රටේ ඉන්න ජනතාවක් මම හිතන්නේ මේ කාලවකවානුව තුළ තමයි මිනිස්සු අත්පුඩි ගහලා විශේෂ කාර්ය බලකායට ඒ අදාළ පොලිසිය නිලධාරීන්ට මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සාකච්ඡා කරේ. මම ඔවුන්ට උත්සුතුවන්ත වුණේ. මම හිතන්නේ මේවා ඉතිහාසයේ තිබුණ කාරණා නෙවෙයි. මේවා මත්කුඩු පිළිබඳව හිටියා අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිසිය භාර ඇමතිවරු මේ අය යටතේ අපි දැක්ක මොකද්ද වුනේ කියන. ඒ නිසා බොහොම පැහැදිලිව අතිගරු ජනාධිපතිතුමා මේ ක්‍රියාදාමයට අද අත ගහලා තියෙනවා. මේ රටේ ජනතාව පලාගෙන ඉන්නවා තවදුරටත් ශක්තිමත් වෙනවට සහයෝගය දෙන්න. මොකද හේතුව මේ මත්කුඩු ව්‍යාපාරය නිසා මේ රටේ අහිංසක දුප්පත් කාන්තාවෝ තරුණයෝ මේ මේ කිලෝ ගන්නක පද්‍රව්‍ය ගියා නම් මිනිසුන්ගේ අතට තරුණයන්ගේ අතට මේ මේ අතරංගුවට ගැනීම කරන්න නැතුව කල්පනා කරලා බලන්න මේ රට රත් වෙලා තියෙන ඉරණම් මොකද්ද කියලා. ඒ නිසා මේ ක්‍රියාදාමය තුළ එතුමා විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් අද මෙතනදී කතා වුණා විශේෂයෙන්ම මේ ජිනීවා මානවිකම් පිළිබඳ තත්ත්වයන්. අපි කියන්න කැමතියි මේක මේ කොහොල්ල බබාගේ වගේ ප්‍රශ්නයක් තිබුණේ 2015 වෙනකොට බොහොම පැහැදිලිව අපි දැක්කා මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඇති වෙලා තිබුණ තත්ත්වයන්. මොකද අපිට සම්බාධක පනවන තැනකට මේ තල්ලුලා තිබුණේ විශේෂයෙන්ම 31 වගන්තිය. අපි බොහොම පැහැදිලිව කියන්න කැමතියි දරුස්මාන් වාර්තාව අපි පිළිගන්නේ නැහැ. දරුස්මාන් වාර්තාවට යටත් වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙනත් වාර්තාවක් ඉදිරිපත් කරා. මේ වාර්තාවේ තිබුණ කාරණා මත තමයි 31 වගන්තිය යටතේ මංගල සමරුව මැතිතුමාට සිද්ධ වුණේ මේකට යම් සහයෝගයක් සහිතව වැඩ කටයුතු කරන්න. මේකෙන් අත වශයෙන් ලංකාවේ තිබෙන තත්ත්වයන් පිළිබඳව අපි වෙනත් විදිහකට මේ වාර්තාවේ තිබුණ කාරණා අපිට පිළිගන්න සිද්ධ වුණා. ඒ නිසා අද ඒවා ක්‍රමානුකූලව විසඳගෙන විසඳගෙන යන කාරණා වකවානුවක් අපි තිබෙන්නේ. විශේෂයෙන්ම අපි දරුස්මාන් වාර්තාවේ තිබුණ 40,000 මේ සම්පූර්ණයෙන් අතුරුදහන් වුණයි කියලා. මේ වගේ අනිත්‍ය කාරණේ තමයි විශේෂයෙන්ම ක්‍රයිම් අගේන්ස් හියුමැනිටි නැත්තම් මනුෂ්‍යත්වයට එරෙහි වැරදි. ඒ වගේම මේක ඒක වරදක් විදිහට නැත්තම් එය අපේ රටට ඉදිරිපත් වෙච්ච මහා දැවැන්ත චෝදනාවක් ඉදිරි තිබුණා. ඔබ අපි කවුරුත් දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි මේ යුදමය වාතාවරණ යටදී යුදෙව්ව මැරුවා වගේ හිට්ලර් අපේ මිනිස්සු දෙමළ මිනිස්සුම මැරුවෙන්නේ නැහැ මේ රටේ හමුදා බටයන්. හැබැයි ඒවත් මේකට වාර්තාවට ඇතුළත් කරලා තිබුණා. ඒ වගේ මතක තියාගන්න ඕන කාරණේ තමයි 2009 මැයි 19 පස්සේ යුද්ධය අවසන් වුණයින් පස්සේ කිසිදු යුද අපරාධයක් මේ රටේ හමුදා නිලධාරීන් කරේ නැහැ කියලා අපි සියලු දෙනාම දන්නවා. දැන් මේ සියල්ලම තමයි මේවට ඇතුළත් කරලා තිබුණේ. ඊට අමතරව මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව මේ සොයා බැලීම් පිළිබඳව කාරණා. මේවත් එක තමයි දිගින් දිගටම මේ යෝජනාවලිය තුළ ඇතුළත් වුණේ. ඒ නිසා දැන් අපි අද ආණ්ඩුවක් විදියට පෞගේ කාලවකවානුවේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ විශේෂයෙන් මිසින් පර්සන්ස් නැත්තම් අතුරුදහන් වුවන් පිළිබඳව ඒ සොයා බැලීම් ටික ආරම්භ කරලා තිබුණා. එතනින් බොහොම පැහැදිලි අතුරු හමුදා LTTE අතුරු හමුදා විසින් මරා දමන ලද පිරිස්. දැන් අතුරු හමුදා මරා දැමුමයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් LTTE සංවිධාන අවසාන කාලී යුද්ධේ LTTE සංවිධානයට බඳව ගත්ත කරණවෑමියෝ විශේෂයෙන්ම කොණ්ඩේ කපනාය යාපනයේ හිටපු ඒ වගේම ධීවරයන් ගොවීන් විශාල සංඛ්‍යාවක් උන් සාමාන්‍ය සිවිල් ජනතාව මේ අය අතුරු හමුදා විදිහට LTTE පාවිච්චි කරා. ඒ අය යුද්ධයට කෙලින්ම අවසාන මොහොතේ කැඳෙව්වා. මේකත් එක්ක විශාල යුද්ධයක් එක්ක එක පැත්තකින් LTTE ස්ථාවර බඩපිරිස මැරුණා වගේම අර අතුරු හමුදා LTTE පාවිච්චි කරපු එයාත් විශාල පිරිසක් මැරුණා. මේ අය තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාව ඇතුළත් කරලා තියෙන දරුස්මාන් වාර්තාව විශේෂයෙන් 40,000කට අධික සංඛ්‍යාවක් මැරුණයි කියලා. හැබැයි අතුරුදහන් වුවන් පිළිබඳ මේ කාර්යාලය ස්ථාපිත කිරීම තුළ මේක අපිට විසඳ ගන්න පුළුවන් තත්යකට පත් වෙනවා. විශේෂයෙන්ම ඊට අමතරව ඒ අයට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික අපි ලෑස්ති කරලා තියෙනවා. අනිත් එක තමයි අනීතික ලෙස අතුරුදහන් කර තිබෙනවන. ඒ අයට විරුද්ධව නඩු පැවරීම සඳහා අවශ්‍ය කරන කාරණා LLRC වාර්තාව යටතේ තිබුණු කාරණා පිළිබඳව විශේෂයෙන්ම නඩු පැවරීමේ කාර්යය දැන් ආරම්භ කරලා තියෙනවා. මම අපි විශ්වාස කරන්නේ මේ ක්‍රියාදාමය තුළ අපි විශේෂයෙන් මේ රටට ඉරේව ඇති වෙලා තිබෙන මේ වාතාවරණය අපි ගැලවෙන්න නම් රටක් විදිහට අපි මේ සම්බන්ධව නිවැරදිව ඔළුව කල්පනා කරලා තීරණය කළ යුතුයි. මේ වැඩපිළිවෙල හරියට ක්‍රියාත්මක කරොත් අපි මේ අනීතික ලෙස සමාජලාවට මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිදු වුණු ක්‍රියාදාමයන් පිළිබඳව වැඩපිළිවෙලක් සකස් කරනවා නම් අලුත් මහාධිකරණයක් ස්ථාපිත කරලා හෝ කිසියම් විදියකට මේ අනුව කටයුතු කරනවා නම් එක පැත්තකින් LTTE ත්‍රස්තවාදීනුත් පරාජය කරන්න පුළුවන්, ඩයස්පෝරාවත් පරාජය කරන්න පුළුවන්, එක පැත්තකින් අන්තවාදීනුත් පරාජය කරන්න පුළුවන්. මොකද ලෝකේ රටවල් අපිත් එක්ක තිබෙන සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කරගන්න නිසා. ඒ නිසා මම හිතන්නේ දැන් අද අපි මේ වෙනකොට වන්දි පනත සම්මත කරලා දෙනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ වගේම ට්‍රුත් ඇන්ඩ් රිකන්සිලේෂන් ඇක්ට් එක නැත්තම් සත්‍යසේවීමේ කොමිසම් සහ ප්‍රතිසන්දනය පිළිබඳව පනත මේක දැන් මම හිතන්නේ සාකච්ඡාවට බඳුන්ලා තිබුණා. මම හිතන්නේ ඒක ඇක්ට් එකක් විදිහට ඉදිරිපත් කරයි. මේ ක්‍රියාදාමයත් එක්ක විශේෂයෙන්ම අපි පහුගිය කාලේ වකවානුවේ මතකයි අපි මහින්ද රාජපක්ෂ අධිකාරී ජනාධිපතිතුමාගේ කාලවකවානුව තුළ මැන්ඩේට් හෝල්ඩර්ස්ලට නැත්තම් විශේෂ නියෝජිතයන්ට ඒගොල්ලන්ට ඉන්න දුන්නේ නැහැ. නමුත් මේ ආණ්ඩුව යටතේ ඒ දැන් ඒගොල්ලන්ට ඇවිල්ලා වැඩ කරන්න ඉඩ දීලා තිබෙනවා. ඒ තුළ උන් මේ රට ඇතුලේ තිබෙන සම්බන්ධ තත්ත්වයන් උන් හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. මේ ක්‍රියාදාමය තුළ අපි බලන්න ඕනේ මේ කොහොල් ලැබබාගෙන් කොහොමද ගැලවෙන්නේ කියලා. මේකට තවදුරටත් අපි වෙනත් වැඩ කරනවද නැත්නම් මේකට විරුද්ධව වැඩ කරනවද කියන කාරණයට වැඩිය අපි රටක් විදියට මේ ක්‍රියාදාමය සකස් කරන්න ඕන. ඒ නිසා මම කැමති මේ ක්‍රියාවලියේදී රටක් විදියට වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි ඉතාම හොඳ විවෘත මනසක ඉන්නවා. මේ රටට අත්වෙලා තියෙන ඉරණමෙන් මේ රට ගොඩ ගන්න නම් බුද්ධිමත් ලෙස අපි සියලු දෙනා කටයුතු කළ යුතුයි කියලා. ඒ අනුව තමයි අධිකරු ජනාධිපතිතුමා යම් පිරිසක් ජිනීවා වලට යවන්න හදනවා නම් ඒ ක්‍රියාදාමය තවත් ශක්තිමත් කරන්න මිසක ඒ කඩාකප්පල් කිරීමට නෙවෙයි කියලයි මම මෙතනදී කියන්න අවස්ථාව උදා කරගන්නේ. අනික් කාර්යය තමයි විශේෂයෙන්ම කොමිෂන් සභාවල ක්‍රියාමාර්ගය පිළිබඳව අපි ගත්තම දානමිනී ආණ්ඩු ප්‍රවසා සංශෝධනය ව්‍යවස්ථා සභාවේ. දැන් මේ ව්‍යවස්ථා සභාවේ ප්‍රශ්න පිළිබඳව දිගින් දිගටම කතා වෙනවා. ඒ ව්‍යවස්ථා සභාව ඉදිරිපත් කළ යුත්තේ ස්වභාවික යුත්තේ මූලධර්ම අනුව මිසක ඒගොල්ලන්ට හීන ලෝකවල ඉඳලා වැඩ කරන්න බෑ. එනිසා තමයි අපි කිව්වේ නිර්ණායක හදන වැඩපිළිවෙලට යන්න කියලා. හැබැයි මොකද්ද අද අස්සය ගියන් පස්සේ ඉස්සාලේ වහලා වගේ මේ ව්‍යවස්ථාදායක සභාව කරන්නේ. මේ අය කරන්නේ 2002 ඒගොල්ලෝ එකඟ වුණ නිර්ණායක ටික අපි මේ ප්‍රශ්න ඇද්දයින් පස්සේ ගෙනල්ලා මේක ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. මේක නෙමෙයි කළ යුත්තේ. නිර්ණායක හැදීම පිළිබඳ බොහොම පැහැදිලිව 41 වගන්තියේ සෝකී කාර්යය කාර්යතාවේ ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීමට අදාළව රීති සෑදීමට සභාවට බලය ඇත්තේය. එකී සියලු රීති ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර එකී පළ කිරීමෙන් මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. මම අහනවා තමුන්නාන්සලගෙන් මේ ව්‍යවස්ථාදායක සභාව මේ යෝජනාවලිය සකස් කළා. මේ 2002 අනුව ඒගොල්ලෝ ක්‍රියා කරනවා කියලා දැන් ඒගොල්ලෝ කියන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි ඇත්ත වශයෙන් කළ යුතු කාර්යභාරය බොහොම පැහැදිලි දාන මේ ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය. 41 3 වගන්තියටදී බොහොම පැහැදිලිව කියනවා මේවා රීති සභාවට හදන්න පුළුවන්. ඒවා ගැසට් පත්‍රේ පළ කරන්න ඕනේ. ඊට අමතරව ඒවා පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරන්න ඕනේ. පාර්ලිමේන්තුව සම්මත කරගන්න.
මේවා විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට තව.
මට තව විනාඩි කීපයක් දෙන්න මං හිතන්නේ අපේ
කාගෙන්ද ඉවත් වෙන්නේ?
කීප දෙනෙක්ගේ අද ඔය ඔර කිව්වෙ විනාඩි දෙකක් අපේ මෙතුමයන් ගන්නවා. මේ අපේ ලක්ෂණ වසන්ත පෙරමැතිතුමා කතා කරන්න ඉන්නවා. බොහොම සතුටුවන්ත වෙනවා. ඒ වගේ මං කියන්න කැමති ඊළඟට සභාව විසින් සෑම මාස 3කට වරක්ම ඊට පෙරාතුව මාස 3 ඇතුළත කටයුතු පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයා විදිහට ඉදිරිපත් කළ යුතුයි. මේ ව්‍යවස්ථාදායක සභාව කවද්ද ඉදිරිපත් කළ තින්නේ මේ වාර්තාව කියලා මම අහන්න කැමතියි. ඒක සිද්ධ කළා නැහැ. ඉතින් මේ විදිහට තමයි මේකට විරුද්ධව මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඊට අමතරව ගිය සතියේ තිබුණා උපුල්ජයසූරිය මැතිතුමාලා ගෙදර සාකච්ඡාවක්. ඒකට ගියා අපේ බලවතුන් ගණනාවක්. ඊළඟ මම නම් කියන්නේ නැහැ. මෙතන මම කටහඬත් එක්ක මම ඉදිරිපත් කරන හඬපටිය මේ කට්ටිය ගිය කට්ටියගේ නම් ටිකත් මල්ලඟ තිබෙනවා. මේ අය ගිහිල්ලා මොකද්ද කතා කරේ? ඊළඟ අග්‍රවිනිශ්චයකාරයා පත් කරන්නේ කොහොමද කියලා මේගොල්ලෝ සාකච්ඡා කරේ. මේගොල්ලෝ වෙනම රටට පෙන්නනවා ව්‍යවස්ථාදායක සභාව ස්වාධීනයි කියලා. හැබැයි අභ්‍යන්තරව ඒගොල්ලෝ වෙනම සාකච්ඡා කරමින් තමයි මේ ක්‍රියාවලිය යන්නේ. ඊට අමතරව මම ඔබතුමාට කියන්න කැමති විශේෂයෙන්ම අල්ලස් කොමිටුවේ නීති නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධ විශාල ප්‍රශ්නයක් තියෙනවාද? විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කිතුම්පත් දෙපාර්තමේන්තුවේ හා අල්ලස් කොමිසමේ නීති නිලධාරීන් සියලු දෙනාම 1994 සිට නීති නිලධාරී ලෝ ඔෆිසර්ස් සේවා ගණයේ තමයි පිහිටලා තිබුණේ. 2006 2016 වැටුප් චක්‍රලේඛවලද බොහොම පැහැදිලිව තිබුණා. SL5 වැටුප් තලයේ ලෝ ඔෆිසර්ස් සේවා ගණයේ තමයි මේගොල්ලෝ කටයුතු කරේ. නමුත් 2018 නීතිපති දෙපාර්තමේන්තුවේ පරිවැඩි කරනකොට අපි ඒකට සහයෝගය දුන්නා. නීති කිරිපමත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනම වැටුප් ලබා දීමට අමතරව අධිකරණ මාත්‍යාංශ චක්‍රලේඛන යටතේ 1/2008 විශාල ප්‍රමාණයක් දීමනා ඒගොල්ලන්ට ලබා දීලා තියෙනවා. දැන් අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරන බලය තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවටත් අල්ලස් කොමිසමට පමණයි. මෙම නීති නිලධාරීන් දෙගොල්ලන්ගෙම මූලික රාජකාරි විමර්ශනවලට උපදෙස් ලබා දී නඩු පාරලා අධිකරණ වලට පැමිණිලි මෙහෙයවීම මේගොල්ලෝ කරනවා. ඒ වගේම අල්ලස් කොමිසමේ නීති නිලධාරීන් දිවයින පුරාම අල්ලස්සා දූෂණ වැළැක්වීම කටයුතු සඳහා විශාල මෙහෙවරක් කරමින් ඉන්න තත්ත්වයක් තිබෙන්නේ. හැබැයි මේ ඉන්නේ 28 දෙනයි නියෝජ්‍ය කතානායකතුමනි. මම ඉල්ලන්න කැමති ආණ්ඩුවෙන් කරුණාකරලා මේ ක්‍රියාදාමයට මේ අයවත් ඇතුල් කරන්න. මොකද අල්ලස් කොමිසමේ ඉන්න නීති නිලධාරීන් 28 දෙනාට පමණක් මේ ලෝ ඔෆිසර්ස්ලාගේ සේවා ගණයේ තියෙන එකම සේවා ගණයේ තිබෙන තත්ත්වය තුළ නැති කරන්න අවශ්‍ය කරන කටයුතු ටික ඇති කරොත් මම හිතන්නේ තවත් අල්ලස් දූෂණ සම්බන්ධව තියෙනා වූ ක්‍රියාදාමයන් තව තවත් වැඩි වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා එයත් ඉස්සර කරන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලමින් විශේෂයෙන්ම මම කියන්න කැමති අද බැඳුම්කර කොමිෂන් සභාවේ ලේකම් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දීලා තිබුණ සමහර කාරණා දැන් එදා කිව්වා නියෝජ්‍ය කතානායකතුමනි මේ බඳුන්කර කොමිසමේ වාර්තා සමාරේවා ජනාධිපති ලේකම් කාර්යාලය හිර කරන් ඉන්නවා කියලා ජනාධිපතිතුමා ගාව හිර කරන් ඉන්නවායි කියලා හැබැයි මතක තියාගන්න ඕනේ කාරණේ තමයි මේ 2018 ජූලි 30 වෙනිදා කරු කතානායකතුමා වෙත මේ සියල්ලම යොමු කරලා තියෙනවා මේ අදාළ ලේකම් කාර්යාලය වෙත බාර දුන් ලේකම් අතරින් නීතිපතිතුමාගේ උපදෙස් මත මොකද කතානායකතුමාමයි කිව්වේ සමහර කාරණා මත ඉදිරිපත් කරපු කරුණු ඉදිරිපත් කරන්න බැහැ පාර්ලිමේන්තුවට තිබිච්ච කාරණා මත ඒ නිසා නීති උපදෙස් ගන්න ඕනේ කියලා. ඒ අනුව නීති උපදෙස් ලැබුණා නීතිපති දෙපාර්තමේන්තුවෙන් 2018 ජූලි 30 වෙනිදා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ අවසරය සහිතව බැඳුම් කර කොමිසමේ සමහර ලේකන විශේෂයෙන්ම සී 3 ලේකණය, සී 4 ලේකණය, සී 6 එක ලේකණය, සී 6 බී ලේකණය, සී 6 සී ලේකණය, සී 6 ඩී ලේකණය, සී 25 සී 25 ඒ, සී 25 බී 1, සී 25 බී 2, සී 25 බී 3 ඇතුළු විශාල සංඛ්‍යාවක් මේ තොරතුරු ඉදිරිපත් කළා තියෙනවා කරු කතානායකතුමාට මම කියන්න කැමතියි විශේෂයෙන්ම මෙය ජනාධිපතිතුමාගේ භාරයේ තියන් ඉන්නවා කියලා විශාල චෝදනා ගන්නවා පෞගේ කාලෙ එල්ල වුණා මම කියන්න කැමතියි මේ සියලු තොරතුරු ටික නීතිපති උපදෙස් මත අධිකාරු ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙයාට මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා ඒ අනුව අපි ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන්න කියන එකත් ඉල්ලමින් විශේෂයෙන්ම අද මේ අයවැය සඳහා එතුමාගේ ක්‍රියාදාමය සම්බන්ධ අපි සාකච්ඡා කරා එයට අපේ සහයෝගය සහ ශක්තිය දෙනවා කියන එකත් මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා
බොහොම ස්තුතියි ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14යි
ඕකේ බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද විශේෂයෙන්ම 2019 අයවැය විවාදයේදී කාරක සභා අවස්ථාවේදී ආයතන කීපයක මේ විවාද වැයශීර්ෂ විවාදයට සහභාගී වීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද කතා කරන ජනාධිපතිතුමාගේ වැයශීර්ෂය ඒ වගේම කොමිෂන් සභා සියල්ල ඊළඟ අගමැතිතුමාගේ වැයශීර්ෂය මේ වගේ මම හිතන්නේ ආයතන රාශියක් අද මේ විවාදයට අරන් තියෙනවා. ගරු සභාපතිතුමනි මම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම අපි 2015 ජනවාරි 8 ඒ ජයග්‍රහණයත් එක්ක අගෝස්තු මාසේ මහමැතිවරණයේ ජයග්‍රහණයත් එක්ක එක්සත් ජාතික පෙරමුණ හැටියට අපිට 107 දෙනෙක්ගේ මන්ත්‍රීවරු අපි පත් වුණා. ඒ 107 පත් වුණාට පස්සේ අපිට තවත් එදා පොදු ජන එහෙම නැත්නම් නිදහස් සන්ධානයෙන් තරඟ කරපු මන්ත්‍රීවරු රාශියක් මේ ආණ්ඩුවට එකතු වෙන්න හැදුවා. ඒ එකතු වෙන්න හැදලා එක්සත් ජාතික පෙරමුණ හැටියට මේ ආණ්ඩුවේ වැඩ කරන්න ඒගොල්ලෝ විශාල උත්සාහයක් දරුවා අගමැතිතුමාත් එක්ක සාකච්ඡා කරලා ඇමතිකම් ගන්න. නමුත් අගමැතිතුමා තමයි ඒ වෙලාවේ කිව්වේ නෑ අපිට පක්ෂ කඩන්න ඕනේ නෑ ඔබතුමාලා ඒ පැත්තේ ඉඳගෙන අපි ජාතික ආණ්ඩුවක් හැටියට වැඩ කරමු කියලා. ඒ අනුව තමයි අපි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ජාතික ආණ්ඩුවක් හැටියට ඒ වැඩසටහනකට ගියේ. එහෙම නැත්නම් එදා නිදහස් සන්ධානයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු ටික අරගෙන අපි ආණ්ඩුව හැදුවා නම් සමහර විට ඒ අද 113-15 ඒගොල්ලෝ මේ පැත්තේ ඉඳලා සමහරට අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයක් අරගන්න තිබුණා. නමුත් අගමැතිතුමා කිව්වා එහෙම පක්ෂ කඩන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ රටේ ප්‍රධාන පක්ෂ මේ ප්‍රශ්න විසඳ ගන්න අනිවාර්යෙන්ම ජාතික ආණ්ඩුවක් අවශ්‍යයි. ඒ ජාතික ආණ්ඩුවකට අපි යම් කියන අදහසේ තමයි අගමැතිතුමා වැඩ කරේ. ඉතින් ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි මම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මේ දැන් මේ කතා කරපු මන්ත්‍රීතුමාත් කිව්වා අපේ මේ ජනාධිපතිතුමාගේ මද්‍රව්‍ය මේ වැඩසටහන් ගැන. ඒක ගැන අපිට ගැටලු නැහැ. අද ඒක මතක් කරගන්න ඕනේ විශේෂයෙන්ම අපේ ආණ්ඩුව අපි ආණ්ඩු කාලේ 2015 පස්සේ මේ පොලිසිය තුල ඇති කරපු වෙනස. විශේෂයෙන්ම සාගල ඇමතිතුමාත් ඒ වගේම රංජිත් බඳුම් බණ්ඩාර ඇමතිතුමාත් ඒ පොලිසිය බාරව ඉන්න ඇමතිවරු හැටියට ක්‍රියා කරන කාලේ සංවිධානාත්මක අපරාධ මද්‍රව්‍ය නාශක දිසාව කියලා වෙනම යුනිට් එකක් හැදුවා. ඒ යුනිට් එක අරහා තමයි ඒකට STF එකත් සම්බන්ධ කළා. ඒක සම්බන්ධ කරලා ඒකේ හිටපු ලතීෆ් මහත්තයාව STF එකේ DIG බවට පත් කරා. එහෙම පත් කරලා එහෙම ලොකු ඒ මද්‍රව්‍ය නාශක අංශ ඊළඟට සංවිධානාත්මක අපරාධ ඒ අංශය ඒ ඔක්කොම එකතු කරලා එක යුනිට් එකක් හැටියට වැඩ කරන්න පුළුවන් බලයක් ඒ යුනිට් එකට ලබා දීම.
ඒ ලබා දීම තුල තමයි DIG ලතීෆ් මැතිතුමාට විශේෂයෙන්ම විශාල බලයක් ලැබුණා. මේ මද්‍රව්‍ය ව්‍යාපාර මැඩපවත්තන්න ඉදිරියට යන්න පුළුවන් වාතාවරණය ඒක හදලා දුන්නා. නමුත් අවාසනාවකට ඒ ඔක්කොම හදලා දීලා අන්තිමටදී ජනාධිපතිතුමා පොලිසිය යටතේ ගත්තම ඔක්කොම කියනවා ජනාධිපතිතුමා තමයි මේ ඔක්කොම අල්ලන්නේ කියලා. එහෙම එකක් නැහැ. ජනාධිපතිතුමාටත් ඒකේ ක්‍රෙඩිට් එක තියෙනවා. ඒක ගැන අපිට ගැටලුවක් නැහැ. නමුත් මේකේ මූලිකව වැඩ කරපු ඇමැතිවරු රාශියක් ඉන්නවා මේකේ වැඩ කරගෙන ආපු. මේක ආණ්ඩුව බලයට පත් වෙච්ච දවසේ ඉඳන් මේ පොලිසියට වැඩ කරන්න පුළුවන් කොමිෂන් සභාව ගෙනල්ලා දේශපාලඥයන්ගේ නැගිලි ගැසීම් තොරව දේශපාලන බලපෑම් වලින් තොරව පොලිසිය ස්වාධීනව වැඩ කරන්න පුළුවන් ආයතනයක් බවට පත් කරලා තියෙනවා. ඒකේ ගෞරවය අනිවාර්යෙන්ම යහපාලන ආණ්ඩුවට එන්න ඕනේ. ඒ යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ උඩ තමයි අද වෙනකොට පොලිසියට එහෙම වැඩ කරන්න පුළුවන් හයිය ශක්තිය ලබා දීලා තියෙන්නේ. ඒකෝර ඒක එක පුද්ගලයෙක්ට යන්න ඕන ගෞරවයක් විතරක් නෙමෙයි. මේක යහපාලන ආණ්ඩුවට යන්න ඕන ගෞරවයක්. අද ඒක හොරගම් කරන්න බලනවා එක පුද්ගලයෙක්ට යන්න ඕන ගෞරවයක් හැටියට. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි ඊළඟට මේ අපි මතු කරගෙන ආපු පෞගේ කාලේ දිගටම විශේෂයෙන්ම මේ කොමිෂන් සභාව ගැන. කොමිෂන් සභාව ගැන අපි දැක්කා ලොකු විවේචනාව කොමිෂන් සභාව ගැන ඒ පත්වීම් ගැන විවේචනාව. අපි දන්නවා පෞගිය කාලේ 19 වෙනි සංශෝධනයේට කලින් ජනාධිපතිතුමාට තමයි බලතල තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයවරු පත් කරන්න, අභියාචන අධිකරණයේ සභාපති පත් කරන්න, අග්‍ර විනිශ්චයකාරවරයා පත් කරන්න, නීතිවරයා පත් කරන්න, පොලිස්පතිතුමා පත් කරන්න මේ පත්වීම් ඔක්කොම 19 වෙනි සංශෝධනයේට කලින් ජනාධිපතිවරයාට තමයි මේ බලතල තිබුණේ. එතකොට මේ බලතල ජනාධිපතිවරයාට තියෙන කාලේ අපි දැක්කා පහුගිය ආණ්ඩු කාලේ මේ පත්වීම් ලබා දීපු හැටි අපි දැක්කා. ගෙදර යන ගමන් අග්‍ර විනිශ්චයකාරවරු පත් වුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරුන් පත් වුණා ගෙදර යන ගමන්. අපි දැක්කා කොහොමද එම් පත් වුණේ කියලා. සමහර අය යම් යම් බරප්‍රසාද නීතිපතිවරයා පත් කරේ කොහොමද කියලා අපි දැක්කා. ඒ විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයෙන් පිට බහැලා හිටපු අයව ගෙනල්ලා නීතිපතිවරු කරා. ඊළඟට ශ්‍රීලාන් බැංකුවේ සභාපති වෙලා ඉන්න කොට ගෙනල්ලා අග්‍ර විනිශ්චයකාරවරු එබ හැරියට පත් කළා. එහෙම තත්ත්වයක් මේ රටේ තිබුණා. ඒ හැම එකක්ම වෙනස් කරගන්න පුළුවන් වුණා 19 වෙනි සංශෝධනය හරහා ව්‍යවස්ථා සභාව පත් කිරීම තුළ. ඒ පත් කිරීම තුළ ජනාධිපතිවරයාටත් හිතන විදියට තමන්ට තමන්ගේ හිතවතුන් තමන්ට උදව් කරන අය තමන්ට නෑදෑකම් කියන අයව තමන්ට ඕන ඕන විදියට තනතුරු වලට පත් කරන්න බැරි වෙච්ච එක තමයි දැන් තියෙන ගැටලුව. දැන් මේ කතා කරන්නේ නැවත ආපසු පරණ උගේට යන්න. ඒ පරණ ජනාධිපතිවරයාට තිබුණු ජනාධිපතිතුමාට ඕන ඕන විදියට ජනාධිපතිතුමා කියන දේවල් කරවන්න ජනාධිපතිතුමාට ඇහුම්කන් දෙන අන්න ඒ වගේ අය මේ නීති ශේෂ්ත්‍රයට ගේන්න තමයි මේ අය දැන් මේ කතා කරන්න කියලා මනාව පැහැදිලි වෙනවා. මං හිතනවා මේක ඇතුළ අඩුපාඩු තියෙන්න පුළුවන්. කොමිෂන් සභාවල අඩුපාඩු තියෙන්න පුළුවන්. ව්‍යවස්ථා සභාව තුල අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් අපි එදා හිටපු ඒ වැඩවසන් යුගයේ ඉඳන් අපි ඒකෙන් මිදිලා අපි ධනාත්මකව අද ප්‍රජාතන්ත්‍රවාදීව ඒ කාටත් පිළිගන්න පුළුවන් යුගයකට අපි අද ඇවිල්ලා තියෙනවා. ඒ යුගය ආපසු හරවන්න අවශ්‍යතාවයක් නැහැ. මේ තියෙන දේවල් වල අඩුපාඩුකම් තියෙනවා නම් අපිට හදා ගන්න පුළුවන්. ඒ හින්දා අද ජනාධිපතිතුමාටත් හිතන විතර දේවල් අද පත් කරන්න බෑ. අද ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි 13 වෙනි සංශෝධනය වෙනස් කරලා තේරුමක් නැහැ. ජනාධිපතිතුමාට ඕන විදියට පත් කරන්න ඕනේ නම් එහෙනම් ව්‍යවස්ථා සභාව වැඩක් නැහැ. එහෙමනම් අපි ආයි යන්නේ මේ පරණ ක්‍රමය ගැන. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරු පත් කරපු විදිය, නීතිපතිතුමා පත් කරපු විදිය. එහෙමනම් ඒ යුගයට අපි මේ යන්න ආයි නැවත කතා කරන්නේ. අපි ඒ යුගයට යන්න නෙමෙයි අපි 19 වෙනි සංශෝධනයේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මං හිතන්නේ 225න් 224 දෙනෙක්ම ඡන්දය දුන්නා. මේ පාර්ලිමේන්තුවේ ඒක මතිකව ඒක සම්මත වුණා. ඒක සම්මත වුණාට පස්සේ දැන් ඇවිල්ලා කියනවා එක එක ගෝරනාඩු දානවා. ඉතින් මං හිතන්නේ ඒක කිසිම තේරුමක් නැති කතාවක්. ඒ වගේ ඒ හරහා මොකද්ද අපි ලෝකයට පෙන්වලා තියෙන මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ තියෙන ස්වාධීනත්වය. අපි ලෝකයට පෙන්වලා තියෙන මෙරටේ අධිකරණයට තිබුණු දේශපාලන බලපෑම, ඒ දේශපාලන හයිය, ඒ දේශපාලන නායකයන්ගේ ඕමනාවල් උඩ වැඩ කරන අධිකරණයක් නෙමෙයි අද තියෙන්නේ කියන එක අද ලෝකයේ අද පිළි අරගෙන තියෙනවා. එතකොට ඒ පිළිගැනීම නැවත අපිට ආපසු හරවන්න බෑ ගරු සභාපතිතුමනි. ඊළඟ කාරණාව තමයි ගරු සභාපතිතුමනි අපි මේ කතා කළා විශේෂයෙන්ම අපි කතා කළා මේ ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ගැන. ඒ ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයේදී පසුබිම මන්ත්‍රීවරයෙක් හැටියට මම යෝජනාවක් ඉදිරිපත් කළා විශේෂයෙන්ම මම කිව්වා ජනාධිපතිතුමාගේ වැශේෂයට අපි විරුද්ධ වෙනවයි කියලා. ඒකදී අපි මේ යෝජනාව ගෙනාවේ වෙන මොකක් උඩවත් නෙමෙයි. මොකද අපි 2015 ජනවාරි 8 අපි මේ කරපු පරිවර්තනයත් එක්ක ජනාධිපතිතුමාත් එක්ක අපි දීර්ඝ අපි ලොකු ගමනක් යන්න බලාපොරොත්තු තිබුණා. අපි යහපාලන ආණ්ඩුව ශක්තිමත් කරමින් නැවත මේ රටේ ජාතික සමගිය මේ රටේ නීති ආධිපත්‍ය ඒ සියලු දේවල් ස්ථාපිත කරමින් අලුත් රටක් ගොඩනගන්න ඕනේ කියන ඒ බලාපොරොත්තුත් එක්ක තමයි අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක මේ ගමන ආවේ. ඒ ගමන ඇවිල්ලා එතුමා ඔක්තෝබර් 26 වෙනිදා නැවත ඒ ගමන ආපසු හැරෙව්වා. ඒ ආපසු හැරෙව්වේ එතුමා නැවත මේ රටේ අපි පරාජය කරපු ඒ බලවේග ඒකාධිපති ගමනක් යන්න හැදපු බලවේග මේ රටේ ජාතිවාදී අවුස්සන්න හදපු බලවේග මේ රටේ පැසිස්වාදී ගමනක් යන්න හදපු බලවේග අපි පරාජය කරපු අයත් එක්ක නැවත ජනාධිපතිතුමා එකඟත්වයකට ගිහිල්ලා ජනතා මතයෙන් පත්වෙච්ච ආණ්ඩුව පරාජය කරන්න ආණ්ඩුව වටන්න ජනාධිපතිතුමා ඔක්තෝබර් මාසේ කුමන්ත්‍රණයක් කළා. ඒ කුමන්ත්‍රණය කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳගෙන. අන්නේකට ඉඳන් තමයි අපි කිව්වේ ජනාධිපතිතුමාගේ වැශේෂයට අපි විරුද්ධයි කියලා. මොකද ජනාධිපතිතුමා මෙහා අපි හදපු ආණ්ඩුවත් එක්ක අපිත් එක්ක අපි යන ගමන ඒක නැවත ආපසු හරවලා මේ රටේ කුමන්ත්‍රණකාරී බලවේගත් එක්ක ජනාධිපතිතුමා ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඒ අන්නේ ඒ ගනුදෙනු කිරීමේ මූලික මධ්‍යස්ථානය තමයි ඒකේ මූලික ස්ථානය තමයි ජනාධිපති ලේකම් කාර්යාලය. ඒ ඉඳන් තමයි ඔක්කොම කළේ. ජනාධිපතිතුමාගේ ලේකම් කාර්යාලයේ ඉඳන් තමයි ඔක්කොම දේවල් කරන්නේ. අද එක්සත් ජාතික පෙරමුණට පාර දෙන්නේ, එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න පාර දෙන්නේ, මේ ආණ්ඩුව වටන්න පාර දෙන්නේ, නොයෙකුත් මාධ්‍ය ආයතන වලට අවශ්‍ය විදියට ජනාධිපතිතුමාට අවශ්‍ය විදියට නොයෙකුත් මාධ්‍ය ආයතන අසුරවගෙන එක එක මන්ත්‍රීවරු එල්ල කරමින් එක එක දේවල් අගමැතිතුමා ඉලක්ක කරමින් එක එක ඇමතිවරු ඉලක්ක කරමින් ඒ සියලු පාර දෙන්නේ ජනාධිපතිතුමාගේ ලේකම් කාර්යාලයේ ඉඳන්. අන්න ඒ ලේකම් කාර්යාලයට මුදල් වෙන් කරනවාට තමයි අපි කිව්වේ අපි විරුද්ධයි කියලා. මොකද අපි ඒකට විරුද්ධ වෙන්න ඕනේ කියලා හේතුව ඒක තමයි. මොකද අපි ජනාධිපතිතුමාට මෙතන මුදල් අනුමත කරලා දීලා නැවත ජනාධිපතිතුමා ඒ මුදල් පාවිච්චි කරලා අපිව විනාශ කරන්න, මේ ආණ්ඩුව කඩන්න, මේ ආණ්ඩුවට කකුල් මාට්ටු දාන්න, මේ ආණ්ඩුව පෙරලන්න ජනාධිපතිතුමායි කුමන්ත්‍රණයේ ඉන්නවා. අපි දැක්කා ඔක්තෝබර් 26 වෙනිදා ඒ කුමන්ත්‍රණයේ මූලික කොටස්කාරයා ජනාධිපතිතුමා. අන්තිමට උසාවිය පවා තීන්දුව දුන්නා ජනාධිපතිතුමා මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියනවා කියලා එදා ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුවක් ලබා දුන්නා. එතකොට එහෙම තියෙන වාතාවරණයක් උඩ තමයි අද අපි මේකට විරුද්ධ වෙන්න ඕනේ කියන අදහස අපි ගෙනාවේ. එහෙම නැතුව අපිට වෙන ගැටලුවක් ජනාධිපතිතුමාත් එක්ක නැහැ. නමුත් ඒ අදහස ගැන නොයෙකුත් අදහස් තියෙනවා අපේ පක්ෂය ඇතුළෙත් තියෙනවා ආණ්ඩුව ඇතුළෙත් තියෙනවා. අපි දැක්කා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඒ අදහස ඉදිරිපත් කරාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 25 දෙනාට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් ඊයේ තන්දේට ආවේ නැහැ. තන්දේ දීමේ වැලකී හිටියා. ඉතින් මන් දන්නේ නැහැ ඒ තන්දේ දීමේ වැලකී හිඳීම තුළ මා විශේෂයෙන්ම එතුමන්ලා දලා ලබා දීපු සංඥාව මොකද්ද කියලා. කොමාරි ඒකාබද්ධ විපක්ෂය ඒගොල්ලෝ විශාල බලාපොරොත්තුවක් තියාගෙන හිටියා මෙයා වේ පරාජය කරන්න ඕනේ කියලා. ඒ පරාජය කරන්න ඕනේ කියලා කයිවාරු ගැව්වා. අන්තිමට 100 ගණන් ඉන්නවයි කියලා කිව්වා. ඒ කියපු උදවිය අන්තිමට 70 තමයි ගිහිල්ලා නැවතුනේ. ජනතා විමුක්ති පෙරමුණේ 6 දෙනා නැත්තම් ඒගොල්ලන්ට ඡන්ද ලැබුණේ 70යි. එතකොට අද මේ වගේ පරිසරයක තුල තමයි ගරු සභාපතිතුමනි මගේ අදහස් මං ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමා හැමතිස්සෙම කියන දෙයක් තමයි මේ ආණ්ඩුව හොරු අල්ලන්නේ නැහැ. එතුමා ඊළඟට ඊයේ පෙරේදා කතාවක් කිව්වා. එතුමා ඊයේ පෙරේදා ඉඳන් කතාවක් කිව්වා. එතුමා කියන දේවල් කවුරුත් අහන්නේ නැහැ කියලා. මං කියන දේවල් ආණ්ඩුවේ කවුරුත් අහන්නේ නැහැ කියලා එතුමා කියනවා. ඉතින් මම නම් එතුමාට කියන්නේ එතුමා කියන දේවල් කවුරුත් අහන්නේ නැත්තම් මේ ආණ්ඩුවේ ඉන්න උදවිය අහන්නේ නැත්තම් එතුමා අඬ අඬා ඉඳලා තේරුමක් නැහැ. දැන් එතුමාට පුළුවන් අලුත් ජනවරමක් ගන්න ජනාධිපති මැතිවරණයකට යන්න. දැන් ජනවාරි 8 වෙනිදායින් පස්සේ අවුරුදු 4 එතුමාගේ කාලය අවසන් වෙලා තියෙනවා. අලුත් මැතිවරණයකට යන්න පුළුවන්. ඒ හින්දා මම යෝජනා කරනවා එතුමාට ඔබතුමා කියන දේවල් කවුරුවත් මේ ආණ්ඩුවේ ඉන්න පුද්ගලයෝ අහන්නේ නැත්නම් ඔබතුමා අලුත් ජනවරමකට යන්න. ඒ අලුත් ජනවරමකට යන්න පුළුවන් අවස්ථාව, නීතිමය අවස්ථාව, සියලු දේවල් ඔබතුමාට තියෙනවා. ඔබතුමාට පුළුවන් වහාම ජනාධිපති මැතිවරණයක් කැඳවන්න.
ඔබතුමාට තව විනාඩියක් තියෙනවා. තව එක විනාඩියක් තියෙනවා.
අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, එකට ගිහිල්ලා ජනාධිපතිතුමාට පුළුවන් අලුත් ජනවරමක් අරගෙන එතුමා කියන දේවල් අහන ආණ්ඩුවක් හදාගන්න. ඒකයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව අඬ අඬා ඉන්න එකෙන් මේ කියව කියව ඉන්න එකෙන් කාටවත් වැඩක් වෙන්නේ නැහැ. මොකද ජනාධිපතිවරයෙක් හැටියට මම නම් හිතනවා එතුමා ඇවිල්ලා එළියට ඇවිල්ලා කියනකොට මම කියන දේවල් කවුරුත් අහන්නේ නැහැ කියලා ගුවාම ඒක එකතකින් ලැජ්ජාවකටත් කාරණාවක්. මොකද මේ රටේ විධායක ජනාධිපතිතුමා එළියට ඇවිල්ලා කියනකොට මම කියන දේවල් කවුරුවත් අහන්නේ නැහැ කියලා කිව්වනම් ඒ එතුමා මොකටද එහෙනම් ජනාධිපති වෙලා ඉන්නේ? ඒක තේරුමක් නැහැ. ඒක තමයි එතුමාට දැන් කරන්න තියෙන හොඳම දේ තමයි. දැන් අවුරුදු 4 අවසానයි. දැන් ජනවාරි 8 ඉවරයි. දැන් එතුමාට නීතිමය අවස්ථාව තියෙනවා ඡන්දයකට යන්න. අලුත් ජනාධිපති මැතිවරණයකට ගිහිල්ලා එතුමාට අලුතෙන් ජනවරමක් ගන්න පුළුවන්. ඒ අලුත් ජනවරම අරගෙන එතුමා කියන විදිහට එතුමා කියන දේ අහන ආණ්ඩුවක් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ හින්දා ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් මම ඔබතුමාට කියන්නේ අද මේ රටේ එදා තිබුණු තත්ත්වයට වඩා වෙනසකට පරිවර්තනය වෙලා තියෙනවා. අද මේ රටේ කොමිෂන් සභාව හරහා ස්වාධීන අධිකරණය, ඒ ස්වාධීනව වැඩ කරන්න පුළුවන් පොලිසිය, මේ ප්‍රතිසංස්කරණ හරහා අපි ධනාත්මකව පෞගිය කාලයට වඩා අද අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ ලබාගත් සියලු දේවල් මේ රටේ ජනතාවගේ ජයග්‍රහණ, ජනතාවගේ වුමනාවල්, ජනතාවල් බලාපොරොත්තු වෙච්ච දේවල්. ඒ හින්දා මෙතන ඉඳන් අපිට තව යන්න හොඟක් දුර තියෙනවා. ඒ හින්දා ඒ දුර යන්නත් අපි ලෑස්තියි කියලා කියමින් තමුන්නාන්සේ ලබා දීපු කාලයට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.